ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
අපිට අහන්න ලැබුණා රජයේ පැත්තෙන් ව්‍යසනය හොඳටම කල්පනාකරණය කළාලු, ජාතික යාන්ත්‍රණයක් නිර්මාණය කරාලු, ජනාධිපති කාර්යසාධක බලකායක් ක්‍රියාත්මක වෙනවලු, නිවාස සහන දෙනවලු, ජීවනෝපාය සහන දෙනවලු, යටිතල පහසුකම් ලබා දෙනවලු, අරමුදල් හොඳට කල්පනාකරණය කරනවලු, ඒ සඳහා ව්‍යසනය කල්පනාකරණය සඳහා කමිටු 9ක් ක්‍රියාත්මක කරනවලු, මේ අනාදී වශයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා කරුණු ඉදිරිපත් කරා. අගමැතිතුමියත් ඉන්න අවස්ථාවේ මම අහන්න කැමති, 25,000 ලබා දෙන්න හදිසි නීතිය ඕනද? 50,000 දෙන්න හදිසි නීතිය ඕනද? ඒ වගේම වගාහානියට සල්ලි දෙන්න හදිසි නීතිය ඕනද? 150,000 දෙන්න හදිසි නීතිය ඕනද? 100,000 දෙන්න හදිසි නීතිය ඕනද? තකරමකට 110,000 දෙන්න හදිසි නීතිය ඕනද? මොනවටද මේවට හදිසි නීතිය? අපි කිව්ව දේ තමයි, ඔබතුමිය නැගිටලා යනවනේ උත්තර දෙන්න නැතුව. පොඩ්ඩක් ඉන්නකො. මේවට උත්තර දෙන්න. දැන් මේවත් මේ 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 අරමුදල් බෙදලා දෙන්න මොනවටද හදිසි නීතිය? එහෙමනම් මුළු රාජ්‍ය පාලනයට 365 දවසේම හදිසි නීතිය අවශ්‍යයි. නමුත් සිදුවේ යුත්තේ මොකක්ද? සිදුවේ යුතු දේ තමයි මේ ආපදා කල්පනා කරන පනත වෙනස් වෙන්නට ඕන. අලුත් අමාත්‍යංශයක් බිහි වෙන්නට ඕන ආපදා කල්පනා කරන අමාත්‍යංශයක් තියෙද. ඒ වගේම ගොඩනැගිලි පරිේෂණ ආයතනය, භූවිද්‍යා පතල් කාර්යංශය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ඒ ආයතන ශක්තිමත් කරන්නට ඕන. ඒවායේ නිලධාරීන්, ආපදා කළමනා කරන නිලධාරීන් විශිෂ්ට සේවාවක් කරා. හැබැයි රජයට බැරි වුණා තියෙන ආපදා කළමනා කරන පනතත් හරියට උපයෝගී කරගන්න. මේ පවතින රජයට බැරි වුණා මේ පනත කියවලා මේ පනතේ 11 වෙනි වගන්තියේ යටතේ විශේෂයෙන්ම ව්‍යසන තත්ත්ව ප්‍රකාශයට පත් කරන්න බැරි වුණු ආණ්ඩුවක් අද රට පාලනය කරන්න. මේ 11 වෙනි වගන්තිය ක්‍රියාත්මක කරා නම් අනිවාර්යයෙන්ම 12 වෙනි වගන්තිය හරහා මේ සියලු දේම ඉෂ්ට සිද්ධ කරන්නට මේ අයට හැකියාව ලැබෙනවා. සිදු විය යුත්තේ මොකක්ද? සිදු විය යුත්තේ රජය වහාම IMF එකත් එක්ක සාකච්ඡා කරලා අලුත් IMF ගිවිසුමකට යන්නට ඕන. මොකද 2028 ඉඳලා වාර්ෂිකව ඇමරිකන් ඩොලර් බිලියන 4 ගාණ ගෙවන්නට අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකයි ඇත්ත කතාව. ලෝක බැංකුව කියනවා මේ අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය 3.5යි, ලබන වසරේ 3.1යි. අපි ප්‍රාර්ථනා කරනවා ඊට වැඩිය වැඩි වේවා කියලා. හැබැයි මේ තත්ත්වය තුළ 2028 ණය ගෙවීම, විදේශ ණය ගෙවීම බරපතල ගැටලුවක් බවට පත් වෙනවා. ප්‍රමාද නොවි IMF එකත් එක්ක සාකච්ඡා කරලා ගිවිසුම වෙනස් කරගන්න. දැනටමත් ප්‍රමාදයි ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන්න. දැන් ඔබතුමන්ලා හිතාගෙන ඉන්නවා මේ World Bank එකෙන් දුන්න තක්සේරුව මේක අවසාන තක්සේරුව කියලා හිතාගෙන ඉන්නේ. ඒක වැරදි. මේක Global Rapid Post Disaster Damage Estimation එක, Great Report එක. මේක මේ ලබා දුන්නු ඉක්මන් වාර්තාවක්. ඇත්ත වශයෙන්ම හානිය ඇමරිකන් ඩොලර් බිලියන 4.1 නොවේ. ඒට වැඩිය විශාල හානියක් සිද්ධ වෙලා තිබෙනවා. නමුත් ඔබගේ තිබෙන කුහකකම, උද්දච්චකම, තවත් කෙනෙක් හෝ කණ්ඩායමක් යෝජනා කරන දේ පිළිගන්නට බැරි කාරණාව මහන්තත්තකම. ඒ නිසා මේ රට වෙනුවෙන් ඉටු විය යුතු කාර්යභාරය ඔබ ඉෂ්ට කරන්නේ නැහැ. ඒක තමයි කනගාටුදායක කාරණාව. දැන් මොකද්ද ඔබතුමන්ලා කරන්නේ? ආදිසි නීතිය හෝ වේවා, පවතින නීතිය හෝ වේවා, වෙරළ සංරක්ෂණ නීතියත් උපයෝගී කරගෙන මහා සංඝරත්නය දැම්ම කූඩු ඇතුළට. මේ අයට තේරෙන්නේ නැහැ රටේ උත්තරීතර නීති හරහා. ඔබතුමා කියවලා බලන්න, බුද්ධ ශාසනයට සුවිශේෂී තැනක් ලැබෙනවා. ඒක මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒ බුද්ධ ශාසනයට උත්තරීතර තැන තේරෙන්නේ රූප රාමුවට පමණයි, වීඩියෝ දර්ශන වලට පමණයි, ප්‍රවෘත්ති ප්‍රකාශන වලට පමණයි. බුද්ධ ශාසනයට උත්තරීතර තැන ලැබෙනවා වගේම සෙසු ආගම් වලට, සෙසු සංස්කෘතීන් වලට ඒ නිසි රැකවරණේ ආරක්ෂාව සුරක්ෂිත භාවය ලබා දෙන මාතෘභූමියක් අපේ මාතෘභූමිය. මේ රටේ උත්තරීතර නීතිය ක්‍රියාත්මක කරන්න තේරෙන්නේ නැහැ. අපේ ගරු මහලේකම්තුමා කිව්වා වගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත් කරගන්නවා නම් අපදෙන්නම් කියන බදනම මත මහා සංඝරත්නය සිරගත කරලා තියෙනවා. මම අහන්න කැමතියි, මොන පදනමක් මතද මිහින්තලේ නායක ස්වාමින්වන් වහන්සේට වනචාරී කියන ආමන්ත්‍රණය කරන්න? ඒක මොකක් යටතේද? එහෙම කතා කරන්න පුළුවන්ද? දැන් රජයේ පාර්ශවෙන් කියනවා, කවුද කිව්වේ? මමලු කිව්වේ. හරියට හරි ඒ තරම්ම මොලයක් තියෙනවා මේ ආණ්ඩු පාර්ශවෙ ඉන්න මන්ත්‍රීවරුන්ට. ඒ තරම් දැනුමක් තිබෙනවා. මමලු කිව්වේ. නමුත් රටේ ලක්ෂ 220ම දන්නවා වනචාරියා කවුද, සදාචාර පුද්ගලයා කවුද කියන එක රටේ ලක්ෂ 220ම දන්නවා. ඒක අමුතුවෙන් විග්‍රහ කරන්නට අවශ්‍ය නැහැ. මහා ලොකුවට රණවිරුවන් ගැන කතා කරනවා. යාපනයේ ප්‍රදේශයේ, චලේ ප්‍රදේශයේ මොයකට කපන්න ගිහිල්ලා අතුරුදහන් වෙච්ච නාවික හමුදාවේ කඳුරේ සේවය කරපු නිලධාරින් ඉන්නවා. WVAD වැවිට, WGKD වික්‍රමසිංහ, SP ශානක, WPAC වික්‍රමරත්න. මේ පවුල්වල සමාජිකයෝ දිගින් දිගටම ඉල්ලලා තියෙනවා හමුවන්නට අවස්ථාවක් අදාළ ඇමතිවරුන් බලධාරීන්
සමග. පක්ෂ නායකතුමා තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
මම තව පොඩි වෙලාවක් ගන්න. ඒ අවස්ථාව ලබා දීලා නැහැ. ඒ තරම්ම උද්දච්ච රජයක් තමයි අද තිබෙන්නේ. දැන් මහලොකුවට නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා කතා කරන අභිමානය ගැන. ඔව්, එතුමාට අභිමානයක් ඇති. රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව මේසයකුයි බංකුවකුයි අරගෙන ආවම ටියුෂන් පන්ති ලබා දීමේ අභිමානය එතුමාට ඇති. නමුත් මං අහන්න කැමති, කෝ පාස්කු ප්‍රහාරේ මහමලකරුවන් ටික දැන් කීපාරක් කාඩිනල් තුමාව රැවට්ටුවද? කීපාරක් කාඩිනල් තුමාට කතෝලික ප්‍රජාවට, රටේ ජනතාවට බොරු කිව්වද? මං අහන්න කැමති. ඒ වගේම අවසාන වශයෙන් මම මේක අවස්ථාවක් කරගන්නවා, අපේ ගරු අග්‍රාමාත්‍යතුමිය අපේ උත්තරේ අහනකන් හිටියේ නැගිටලා ගියා. කමක් නැහැ, මම බලාපොරොත්තු වෙන අඩුම ගානේ එතුමියගේ කාර්යාලයේ ඉඳගෙන හරි මේකට සමන් දෙයි කියලා. දැන් එතුමිය කියනවා කිසි වරදක් වුණේ නැහැලු. එතුමියට වරදක් නොවෙන්න පුළුවන්. නමුත් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල් එකට අසභ්‍ය වෙබ් අඩවියක් ඇතුළත් වුණාද නැද්ද? අසභ්‍යකරණයේ හැටියට අපි හැඳින්වුවේ අන්න ඒක. හැඳුන් වුණාද, ඇතුල් වුණාද නැද්ද? අපි අහන්න කැමති. ඊට පස්සේ ජනාධිපතිවරයාම තමන්ගේ වෙබ් අඩවියේ කියනවා මොඩියුල සකස් කිරීමේදී පවතින ගැටලු, ගුරු පුහුණු කිරීමේ ප්‍රමාදය, තාක්ෂණික ගැටලු නිසා 6 ශ්‍රේණියේ ආරම්භ කරන්නට ගිය ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් දමනවායි කිය. ඇත්තම කතාව තමයි අර අසභ්‍ය වෙබ් අඩවිය ඇතුල් වුණ නිසා මේක නතර කරගත්තා. නමුත් නතර කරගත්ත සැබෑ හේතු හැටියට ජනාධිපතිවරයා ඇත්ත කියනවා, අගමැතිතුමේ මේක ඇතුළට අවිල බොරු කිය. ජනාධිපතිවරයාටයි අගමැතිවරයාටයි එකඟ වෙන්න බෑ. ඇයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරේ මොකද නැද්ද කියන කාරණාව ගැන. දැන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී දැන් ඒවට විරුද්ධව පොල් ගැහුවයි කියනවනේ. අපි පැහැදිලිම විරුද්ධ වුණේ මේ අසභ්‍යකරණයට. මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න 159 දෙනාම කියනවද අර ඉංග්‍රීසි මොඩියුලේට අසභ්‍ය වෙබ් අඩවිය ඇතුළත් කරපු එක හරි කියලා? පුළුවන් නම් කොන්දක් තියනවා නම් මම මගේ වෙලාවෙන් කල් දෙනවා හරි කියලා කියන්නේ නැගිටලා. කවුරු හරි කියන්නේ? අන්න ආණ්ඩු පැත්තෙන් කියනවා කවුරු හරි කියන්නේ නැහැ කියලා. එහෙනම් ඇයිද කියන්නේ ඇතුළත් කරේ? ඇයි ඇතුල් කරේ? ඇයි ඇතුල් කරේ? දැන් ඒක නිසා නැවැත්වුවයි කියලා අගමැතිතුමිය කියනවා. හැබැයි ජනාධිපතිතුමා කියනවා වෙනත් කතාවක්. ගුරු පුහුණු කිරීමේ ප්‍රමාදය, මොඩියුල සකස් කිරීමේ ගැටලු, තාක්ෂණික ගැටලු, මෙන්න දෙබිඩි කතාව, මෙන්න දිව දෙකේ කතාව. දැන් ග්‍රේඩ් 1 එකේ එක ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ පටන් ගන්න තියෙනවා. ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනගන්න මම අහන්න කැමති ආණ්ඩු පාර්ශ්වයේ ගරු මැති ඇමතිතුමන්ලගේ, ඇයි ඉන්ෆර්මේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි ග්‍රේඩ් 1 සබ්ජෙක්ට් එකක් හැටියට ඉංග්‍රීසි මාධ්‍යෙන් ගන්නන්නට මේ ප්‍රතිසංස්කරණ තුල ඇතුළත් වෙලා නැත්තේ? ඇයි ඇයි තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ඇතුළු කළ නැත්තේ? ජාත්‍යන්තර විශේෂඥ සමිතිය මෙහෙමයි. ඔව් ඉතින් පැලවත්තේ විශේෂඥ සමිතිය හරියන්නේ නැහනේ. අධ්‍යාපන ශාස්ත්‍රයේ විශේෂඥ සමිතිය වෙන්න ඕනේ. දැන් මොකද ලෝක ප්‍රමිතිය? මොකද ජාත්‍යන්තර ප්‍රමිතිය? K to 12. මම පැහැදිලිව කියන්නම්, kindergarten to 12, පෙර පාසලේ සිට 12 වසර දක්වා ICT ඔන්න ජාත්‍යන්තර ප්‍රමිතිය 12 ශ්‍රේණිය දක්වා. එතකොට මෙහෙම ජාත්‍යන්තර ප්‍රමිතියක් තියෙනකොට අඩුම ගානේ ග්‍රේඩ් 1 to 5 වත් ඉංග්‍රීසි භාෂා කේන්ද්‍ර කරගෙන තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලබා දෙන්නට මේ රජය සමත් වෙලා නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම ප්‍රතිසංස්කරණ ගැන කතා කරනකොට අපි කිව්වා ග්‍රීන් පේපර් වයිට් පේපර් කියලා. ග්‍රීන් පේපර් වයිට් පේපර් එක ගැනවත් තේරුමක් නැති ඇත්තෝ අපිට කියනවා නෑ ඒක වෙන පාටකින් අපි ලියලා දෙන්නලු. මොන විහිළු කතාවද? මේ තරම් සාක්ෂරතාවයක් තියෙන අය තමයි අපේ රටේ අධ්‍යාපනයේ පරිවර්තනාත්මක යුගය නිර්මාණය කරන්නට යන්නේ. ඒ නිසා බොහොම පැහැදිලිව මම අහන්න කැමති ආණ්ඩුවෙන් ලක්ෂ 10ක් දෙනවයි කිව්වට ටකරමක් ගියෝ. ඒ ලක්ෂ 10 ලබා දෙන්නට ටකරමක් යනකොට හදිසි නීති අවශ්‍යද? ඇත්ත වශයෙන්ම අවශ්‍ය නැහැ. මෙය පවත්වාගෙන යන්නේ ඔබගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්ධනකාරී ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන්න. වහාම ක්‍රියාත්මක වෙන පරිදි සස්වාදයේ වැළැක්වීමේ පනත පොරොන්දුණු ආකාරයට හකුලා ගන්න. හැබැයි අපි පිළිගන්නවා රටට ජාතික ආරක්ෂක පනතක් අවශ්‍යයි. රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන්න එය ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුව මානව හිමිකම් මානව අයිතිවාසිකම් අනපනත් වලට ඒ අයිතිවාසිකම් සුරක්ෂා වෙන ආකාරයට ක්‍රියාත්මක කරන්නට වග බලා ගන්නයි කියලා අපි රජයට යෝජනා කරනවා. ස්තුතියි.